කතානායකර විසින් කරන බල නිවේදන අංක 1 ගරු මන්ත්‍රීවරණි 2026 අයවැය කාර්යක සභා අවස්ථාවේ වැඩසටහනේ කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍යාංශයේ සහ දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත තිබූ දින සංශෝධනය කර තිබෙන බැවින් එකී සංශෝධිත දින පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කැමැත්තෙමි. 2025 නොවැම්බර් 21 සිකුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය 2025 නොවැම්බර් 26 වෙනි බදාදා දිනද 2025 නොවැම්බර් 26 බදාදා විවාදයට ගැනීමට නියමිත තිබූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය 2025 නොවැම්බර් 21 සිකුරාදා දිනද විවාදයට ගැනීමට නියමිත බවත් එකී සංශෝධන ඇතුළත් ලිපියක පිටපතක් සෑම මන්ත්‍රීවරයෙකුගේම සභා මේසයේ මත මේ විනරත් තබා තිබෙන බවත් කාරණිකව දන්වා සිටිමි. නිවේදන අංක 2 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් භාෂා ප්‍රවර්ධන වැඩසටහන 2025 යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවත්වනු ලබන සිංහල දෙමළ භාෂා පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය මාගේ ප්‍රධානත්වයෙන් 2025 නොවැම්බර් 18 වෙනි දින එනම් අද දින පස්වරු 2:30 කාරක සභා කාමරංක 1 පැවැත්මට කටයුතු සංවිධානය කර ඇත. මෙම කාරක සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස අදාළ පාඨමාලා සඳහා ඉල්ලුම් කර ඇති සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිමි. නිවේදන අංක 3 2025 නොවැම්බර් 18 වෙනි අඟහරුවාදා එනම් අද දින මධ්‍යාහන 12:00 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තේරුම් කාරක සභාවේ රැස්වීමක් කාරක සභා කාමරංක 2 පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණෙන සහභාගී වන ලෙස සීරුම කහාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි 2025 අංක 4 දරන පරිපූර්ණ ඇසමේන්තුව සහ 2025 අංක 5 දරන පරිපූර්ණ ඇසමේන්තුව මම ඉදිරිපත් කරමි. මෙම පරිපූර්ණ ඇසමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා.
ගරු කතානායකතුමනි කොළඹ 6 කිරුළපන මහවැල ප්‍රදේශ අංක 43 දරන ස්ථානයේ පදිංචි GH ජානක කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍යශ්‍රී හේරත් මහතා.
ගරු කතානායකතුමනි අනුරාධපුර ගල්කුළම අනුරාධ අලුත්පාර යන ලිපිනේ පදිංචි WTBSJ සෙනවිරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු SM මරික්කාර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සුසන්ත කුමාර නවරත්න මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි සති දෙකක කාලයක් මේ පිළිතුරු ලබනින්න කල් ඉල්ලනවා.
ගරු අජිත් ගිහාන් මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මම උත්තර සපයන්න සූදානම්. ගරු මන්ත්‍රීතුමා විමසන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ අනුව අයන් යටතේ පළවෙනි එක ඔව්, අයන් යටතේ දෙවෙනි එක ඔව්, ආයන් යටතේ පළවෙනි එක ඔව්, අයන් යටතේ දෙවෙනි එකට පැහැදිලිමක් තියෙනවා. ගරු කතානායකතුමනි වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අප අමාත්‍යාංශයේ මූලික ඉලක්කය වේ. අසාධාරණ ලක්වන පාරිභෝගිකයාගේ පමණක් නොව වෙළඳුන්ගේද අයිතිවාසිකම් රැකගැනීම සඳහා අමාත්‍යාංශයේ යටතේ පිටවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වේ. 2023 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත මගින් භාණ්ඩ
හා සමහර සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරී අධිකාරිය පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය වෙත පවරා ඇත. විලදාම් සහ භාණ්ඩ හා සේවා මිල විධිමත් කිරීම මගින් පාරිභෝගිකයන්ට වඩා හොඳින් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳ පිළිවෙතක් හා සීමිත වෙළඳ පිළිවෙතවලට එරෙහි වෙළඳන් හා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සැලසීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන හේයින් ඒ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ගයන් අමාත්‍යාංශ මගින් ගෙන කටයුතු කරනු ලබයි. පාරිභෝගික සඳහා පාරිභෝගිකයන් පරිභෝජන සඳහා වෙළඳපොළ නිකුත් කරනු ලබන ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති ආහාර පාලන අධිකාරී ඒකකය මගින් නියාමනයන් සිදු කරනු ලබයි. එසේ වුවත් සමහර වෙළඳුන් විසින් ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග අලෙවි කිරීම සිදු කරනු ලබන බව වාර්තා වී ඇත. පරිභෝජනයට සුදුසු භාණ්ඩ වෙළඳපොළ පැමිණීම වැළැක්වීම සඳහා අපමාත්‍යංශය යටතේ පිහිටව ඇති පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය විසින් ප්‍රමිතියෙන් අනිවාර්ය කර එවැනි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳුන් සොයා වැටලීම් සිදු කිරීම සහ ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කටයුතු සිදු කරනු ලබයි. එමෙන්ම පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන භාණ්ඩවල ගුණාත්මක හා තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ අනුයුක්තව රාජකාරී සිදු කරනු ලබන මහජන සෞඛ්‍ය පරිසර නිලධාරීන් PHI විසින් සිදු කරනු ලබයි. පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන භාණ්ඩයන්හි ගුණාත්මක භාවයේ මෙන්ම භාණ්ඩ ලේබල් කිරීම පිළිබඳව නියාමන කටයුතු පිළිබඳව පාරිභෝගික දැනුවත් කිරීමේ වැඩසටහනක් නිරන්තරයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය විසින් සිදු කරමින් පවතී. පොල්තෙල්වල ප්‍රමිතිය හා ඇසුරුම් පිළිබඳව ගෑස්වල අදාළ අමතර කොටස් උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සබන් ඇසුරුම්වල අදාළ කරුණු සම්බන්ධයෙන් සහ පුනර්ජනීය විදුලි බලය CLF LED වලට අදාළ කරුණු සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෙවන විටත් සකසමින් පවතී. රූපලාවන්‍ය නිෂ්පාදන වන සෑම සම පැහැපත් කිරීම ආලේපනය හා හිසකෙස් ආලේපනය යන්හි ගුණාත්මක බව ප්‍රමිතිය හා නීතිමය කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට විශේෂ වූ අධිකාරියක් ආයතනයක් මෙවන විට ස්ථාපිත නොමැති වීම සුවිශේෂ අඩුපාඩුවක පවතී. එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශ හා එක්ව මෙම කරුණු පිළිබඳව මැදිහත් වී අවශ්‍ය සම්බන්ධීකරණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කරමින් පවතී. පොලිතින් උර ආහාර සැකසුම් උර ලදරු කිරි බෝතල් සහ පානීය ජල බෝතල් ආදීෙහි ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙවන විටත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. වෙළඳපොළ තුල අත්‍යවශ්‍ය භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ අලෙවිවීම නිරීක්ෂණය වී ඇති හේයින් එවැනි තත්ත්වයන් වළක්වමින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම අරමුණින් භාණ්ඩ කීපයක් සඳහා උපරිම සිල්ලර මිලක් උපරිම තොග මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. උදාහරණයක් ලෙස සහල් ටින් මාළු පානීය ජල බෝතල්. තවදුරටත් පාරිභෝගිකයාට සංවේදී වන භාණ්ඩ සඳහා ප්‍රමිතීන් අනිවාර්ය කිරීම මගින් පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා අදාළ ආයතන හා එක්ව කටයුතු මේ වෙනකොටත් සිදු කරමින් පවතී.
ගරු මගේ ගරු කතානායකතුමනි, මගේ පළමුවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අපි දන්නවා අපි කවුරුත් රටේ පුරවැසි විදිහට හොඳ ගුණාත්මක ඒ වගේම වස විසින්තර ආහාර පරිභෝජනය කරන්න කැමතියි. අපි පහුගිය කාලෙත් දැක්කා ආසියාවේ වැඩියම වසවිස කරන රටක් බවට අපේ රට නම් වෙලා තිබුණා. ඇත්තටම ගත්තොත් අමිතුමා පැහැදිලි කරා අපි ගන්න ක්‍රියාමාර්ග. නමුත් අපි දන්නවා ආහාර සම්බන්ධව ප්‍රමිතියෙන් යුතුව සමහර ඒවා කටයුතු වෙන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් අපේ රටේ පොල්තෙල් සම්බන්ධවත් අමිතුමා පැහැදිලි කරා. ඒ වගේම එළවලු පළතුරු සම්බන්ධව ගත්තොත් ඇත්තටම අපි දන්නවා දැන් මේවා හාවෙස්ට් කරන්න දින ගාණක් තියෙනවා. ඒවට කෙමිකල් යොදනවා, එක එක රසායනික කෘෂි ද්‍රව්‍ය යොදනවා. නමුත් ඊට පෙර මේවා හාවෙස්ට් කරන තත්ත්වයන් තියෙනවා. ඒතොර මෙවැනි දේවල් සොයා බැලීම සම්බන්ධව මම හිතන්නේ විධිමත් තැනකට එන්න ඕන ගරු අමාත්‍යතුමනි. මොකද අපි දරුවන්ට හොඳම ආහාර වේලක් දෙද්දී මේ වෙළඳපොළට එන්නේ කුමන ආහාරද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි අර අපි ගත්තොත් පාර දිගේ බලුවාම මස් කඩ තියෙනවා. පරණ විදිහටම මේ මස් ගාත් එල්ලලා ඉවරලා ඒවල උදේසියට හවස වෙනකම් මේ මස් ගාත් එල්ලලා තියෙනවා. එතකොට මේවල තියෙන ප්‍රමිතිය මොකද්ද? මේ වහලා නේද එක එක තත්වෙට මේ මස් පරිභෝජනය කරන ජනතාව ගෙනහිලා. එතකොට මේව එක පැත්තකින් සංචාරක ශේෂය බලපුවාම නේ සංචාරක බලාගෙන පරිභෝජනය කරන්න කියලා. ඉතින් මේව සම්බන්ධව නියාමනයක් ගරු අමාත්‍යතුමනි අපි හොඳ ආහාර වේලක් රටේ ජනතාවට ලබා දෙන්නම් මේවැනි නියාමනයක අවශ්‍යතාවයක් වෙලා තියෙන ඔබතුමා පැහැදිලි කරා වගේම රූපලාවන්‍ය පැත්ත වෙන්න පුළුවන් ආහාර වෙන්න පුළුවන් අනුකුද්‍රව්‍ය වෙන්න පුළුවන් මේවල ප්‍රමිතියක් යම් නියාමනයකට ගේන්න ඕන කියන යෝජනාව තියෙනවා.
ඔව් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ප්‍රශ්නේ කීපයක්ම තමයි මම හිතන්නේ ඉදිරිපත් වුණේ. කොමුණ තතරම ඒ සියලු ඉදිරිපත් කිරීම ඇතුළේ අපි පැත්තෙන් විශේෂයෙන් ගත්තොත් වෙළඳහ ආහාර අමාත්‍යාංශය පැත්තෙන් අපි දන්නවා අපේ රට දීර්ඝ කාලයක් තිස්සේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව සමානව අපේ ආහාර සහ සියලු දේවල් සම්බන්ධනුත් ජාතික ප්‍රතිපත්තියක් හෝ ලෝකෙට සමාන වෙච්ච පිළිවෙතක් නොතිබ්බකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි පහුගිය කාලේ පුරාම අපේ රටට බාල බෙහෙත් ගෙනාවා, ඒ වගේම විස සහිත ආහාර ගෙනාවා, ඒ වගේම ගත්තොත් ගරු මන්ත්‍රීතුමා කියනවා වගේම බොහෝ නිෂ්පාදන ආහාර වර්ග ප්‍රමිතියෙන් තොරව කල්තබැදී ගැනීම සඳහා වෙච්ච විවිධ විෂද්‍රව්‍ය එකතු කරනවා. ඒ වගේම ගත්තොත් ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි පාරයද්දපට පේන්න තියෙනවා සමහර කඩවල විශේෂයෙන්ම ගත්තොත් මස් වර්ග විකිණීමේදී කිසිම ආරක්ෂාවකින් සහ පරිසර හිතකාමකින් බර නැතුව, ඒ වගේම ගත්තොත් යම් විදේශ සංචාරකින් සඳහා ඒවා දකිනකොට ප්‍රසන්න බවක් ඇති නොවන විදිහේ වෙළඳ සල් සහ වෙළඳ ව්‍යාපාර තියෙනවා. එතකොට අපි මේ සඳහා දැනට තිබෙන අපේ ගත්තොත් එහෙම අපි PHI මහත්තලා මාර්ගයෙන් මේ කටයුතුවට මැදිහත් වෙනවා. ඊට අමතරව අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා තියෙන ආරක්ෂිත ආහාර සම්බන්ධයෙන් ඒව අනුගමනය කරනවා. නමුත් අපි පොදුවේ ගත්තොත් අපේ රටට විශේෂයෙන්ම ගත්තොත් ආහාර සහ මේ කටයුතු සම්බන්ධයෙන් නැවත අලුත් ප්‍රතිපත්තියක් අලුත් ක්‍රමවේදයක් හදාගෙන යමු නවත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයත් වෙළඳ අමාත්‍යාංශයත් එකතු වෙලා ඒ කටයුතු වලට මැදිහත් වෙමින් ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා.
ඔව් මගේ අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමාට ඇත්තටම වෙළඳ පොලේ බහන්ඩවල මිල සාධාරණ නැති එක එක තත්වයන් මත වෙනස් වෙලා තියෙනවා. අපි එකම බහන්ඩ සමහරුට බලපුවහම ඒ කඩවල තනි කඩේ ගත්තොත් එක මිලක්, මේ කඩේ ගත්තොත් තව මිලක්. ඒකට ආනයනය කරන බහන්ඩ උනත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් දීවර ශේෂ්ත්‍රයේ තියෙන බහන්ඩ කුසිකාර්මික රසායන කුසිකර්ම ඒ ද්‍රව්‍යයන් සම්බන්ධව මම හිතන්නේ මේවල එක බ්‍රෑන්ඩ් එකක් නම් එක මිලක් තියෙන්න ඕන. ඇත්තටම ගරු අමාත්‍යතුමනි මේ සම්බන්ධව විශේෂයෙන්ම ජනතාවගේ මැසිවිලි එනවා. මේ සම්බන්ධව ඔබතුමාලා මේ සම ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.
ඔව් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වා වගේම ඇත්තටම මම මුලින්ම සඳහන් කරා අපේ රටේ සියලු ආයතනවල ඇතුළු හැම තැනකම වගේ නිශ්චිත ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඇතිකම තමයි මේ මූලික කාරණාව. ඔබතුමා කිව්වා වගේ ඇත්තටම අපි සමහර බඩු භාණ්ඩ සමහර නිෂ්පාදන සමාගම් වලට වඩා අඩු මිලට වෙළඳ පොලේ තියෙනවා. ඒ වගේම සමහර නිෂ්පාදනවල අඩුවට ගත්තත් ප්‍රමිතියක් නැතිම තියෙන නිසා අපි ගත්තොත් මේ වෙනකොට අපේ රටේ තියෙන මේවා නිරීක්ෂණය කරන්න නිගමනය කරන්න තියෙන ආයතන එකතු කරගනිමින් සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ රට තුළ විශේෂයෙන් දේශීය නිෂ්පාදනය කරන භාණ්ඩවල ප්‍රමිතිය සහ මිල සම්බන්ධයෙන් එක සිස්ටම් එකකට ගේන්නත්, ඒ වගේම විදේශ රටවලින් ලංකාවට අපනයනය කරන ආර්ථික යානනය කරන භාණ්ඩ සඳහා වෙළඳ පොලේ සාධාරණ මිල පවත්වන සඳහාත් වෙච්ච වැඩපිළිවෙළක් සම්බන්ධ මේ වෙනකොට කටයුතු ආරම්භ කළා තියෙනවා.
ප්‍රශ්න දෙවෙනි වටේ ප්‍රශ්න අංක 1 ගරු SM මරික්කාන මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු
කථානායකතුමනි SM මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි ඒ සඳහා මම කල් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක දෙක ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
තානායකතුමනි, MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
තානායකතුමනි, පිළිතුරු සභාගත කරනවා.
ප්‍රශ්නාංක තුන ගරු රෝහිත අබේගුණවර්ධන මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, රෝහිත අපේගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න උත්තරයේ සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා.
Thank you, Honorable Speaker. I wish to ask the following Standing Order 27-2 from the Minister of Defence. The Colombo Security Conclave comprising Sri Lanka, India, Maldives, Mauritius and Bangladesh have developed into a vital regional architecture dedicated to safeguarding collective security across the Indian Ocean region. Anchored on 5 core pillars, maritime safety, counter-terrorism, combating trafficking and transnational crime, cybersecurity and humanitarian assistance, the conclave now represents a maturing framework where regional states pool resources, share expertise and jointly respond to emerging security challenges. It is recent institutionalization, including the establishment of Secretariat in Colombo, marks a significant advancement from the periodic consultations to a structured cooperative, security mechanism. It is noteworthy that Malaysia and Indonesia have also expressed interest in joining the regional initiative, further underscoring the conclave's growing relevance. Sri Lanka, situated at the heart of the key maritime routes, stands to gain substantially through deeper engagement. Membership in the conclave offers enhanced maritime surveillance, stronger coastal defense, and improved interdiction capabilities against narcotics trafficking, human smuggling, illegal fishing, and organized criminal networks. Particularly through a close cooperation with India, which has consistently supported Sri Lanka in maritime security, capacity building, and intelligence sharing, our country can access real-time information, cutting-edge technologies, and coordinated operational support, and significantly strengthening our ability to detect, deter, disrupt threats across our maritime domain. At a time when narcotics inflows, cyber intrusions, transnational criminal activity and hybrid threats are rising, Sri Lanka must proactively utilize the full breadth of opportunities provided in the Colombo Security Conclave. I'm sure, Honorable Speaker, you would understand all 5 of this, Sri Lanka is at this moment undergoing this. So to take maximum situation is what I propose asking this question. Active participation in its working groups, joint task force and maritime operations and intelligence sharing platform will allow Sri Lanka to safeguard its territorial waters, protect its citizens, strengthen internal security and reinforce its role as a responsible and constructive partner in the Indian Ocean. The conclave, therefore, serves not only as a regional mechanism, but a strategic avenue for Sri Lanka to enhance national security through practical cooperation and trusted partners, especially India. In this context, I wish to ask the Honorable Defense Minister the following question. One, can the Minister inform this House what specific initiative Sri Lanka has undertaken under the Colombo Security Conclave since signing of the Colombo Security Conclave Charter and the establishment of the Secretariat in Colombo? As there is something benefiting Colombo, Honorable Speaker, I take this opportunity. Two, what mechanism currently exists for real-time intelligence sharing, particularly with India, for combating narcotics, trafficking, human smuggling, illegal fishing and other forms of transnational organized crime? Three, has Sri Lanka participated in any joint maritime operation, patrols, surveillance, missions or coordinated exercises with the Colombo Security Conclave member states, including India, during the last 3 years? If so, please provide details and further inform the House when and where next scheduled Colombo Security Conclave meeting, maritime exercise or senior official dialogue will take place. Four, Honourable Speaker, what steps are being taken to integrate the Colombo Security Conclave technical platform, information sharing system and operational frameworks into Sri Lanka's national security apparatus, particularly in the maritime monitoring and narcotics interdiction? This is a time when Sri Lanka government is pursuing resolutely in order to get to this. Five, has the government formulated a national strategy on action plan to maximize Sri Lanka's contribution to and benefit from Conclave's five pillars, particularly in collaboration with India and other member states, relating to counter-terrorism, cybersecurity, and humanitarian assistance? Six, what measures are currently being implemented to expand Sri Lanka's maritime domain awareness, including radar coverage, drone surveillance, electronic monitoring, and coastal intelligence through Colombo Security Conclave Cooperation and assistance from India? Additionally, which Colombo Security Conclave member state is responsible for appointing Secretary General and the Deputy Secretary General for the Secretariat established in Colombo? Honourable Speaker, I am made to understand that Sri Lanka is a beneficiary of the Deputy Secretary General, and this is one of the reasons why I am pushing so that Sri Lanka gets included in the map here. Will the government commit to deepening Sri Lanka's engagement into Colombo Security Conclave to fully utilize this platform, especially the operational, technological and intelligence cooperation extended by India to protect our territorial integrity, secure maritime routes and curb the inflow of narcotics and transnational criminal activity? Finally, eight, has the government considered enabling visa-free or visa-on-arrival or fast-track travel facilitation for authorized official delegates and technical personnel for the Colombo Security Conclave member states attending meetings, training programs or joint operations in Sri Lanka, and likewise pursuing reciprocal arrangements for Sri Lankan defense and security officials traveling to the Colombo Security Conclave meeting member countries? Thank you, Honourable Speaker.
Honourable Speaker, the question raised under Standing Order 27/2 by the Honourable Ravi Karunanayake, this is about the Colombo Security Conclave. This government is very well aware that question contains 8 parts, so kindly request about 2 weeks time duration that is to bring about the answers. Thank you, Honourable Speaker.
Honourable Speaker, I am made to understand that this conclave or the Colombo Security Conclave is supposed to meet end of November or December. So I hope you seize the opportunity that you maximize this, because at the moment all 4 or 5 activities that I mentioned is being pursued by the government. So I guess it should take cognizance of this fact and take advantage.
Varaprasada Prasna, Garu Parmentu Mantini, Nitinya Hiruni Vijayasinghe Mahatmiya.
Stuti Garukatanayakatumani, Varaprasada Kaduvima Sambandha Idupathkan Labana Karanayai. Garukatanayakatumani, Varsha 2025 November Masa 10 Dina, Garu Amatya Vasantha Samarasinghe Mahata Visin, Ayavaya Sambandhava Katha Karana Avasthavedi, Ma Auta Vampasin Asugena Sitiyemi. Etuma Visin Kathawa Siddhu Karana Vitadi, Bandunkara Vancha Pilibanda Potak Liopoy Pilibanda Matakara City Edi, Sujiva Senasinga Mantri Tumavisin, Mekiani Taman Visin Rakita, Mahabanku Bandunkara Nikitue at the Nat, Kruti Pilimanda Aisita, Kagasima Patangan Lebi. Emma Avastaviti Garu Katana Tumavisin, Vardi Veni Natianam, Elliot Damanabal Mantri Tumata, Prakashakar City in Pasua, Garu Katana Tumagin, Point of Fordeka Klavagin, Amatavariat Pilitru Dima Venuata. May Viva de Takisudu Adalatak Namativa City, Ma Veta Atadikukaramin, Langa in the Mantri to me, Otanamadi Lainipa, Ratara Yayanwin, Prakashan Labu Garkatana Katuman. Emma Avasta with Garkatana Katuman, Parliament to Naramimata, Pasa Darwan, Vishal Kromania, Feminicity, Eva Game Tawat Preshaki and Hitia. Eva Game, Emma Prakashi, Evanavita POTV, Ose, Lavi Vikashine Villa, Paso Samajamadi Ose, the Sansar Nevitibuna. Viva de Kisudu Madiatima, Magin Sidno Itibiadi. Hadisiye, මා ඉලක්ක කරගනිමින් සිදු කරන ලදන් ප්‍රකාශයෙන් මා දැඩි අපහසුතාවයට පත් වූ අතර සුජීව මන්ත්‍රීතුමා විසින් අතීතයේ කළ කී දෑ පදනම් කරගෙන ඇමතිතුමා විසින් කළ ප්‍රකාශ යටපත් කරන්නට සහ කතානායකතුමා තමන් එළියට දමන බවට කළ ප්‍රකාශය වසා ගන්නට මාර්තුකාවට වෙන අතකට මාර්තුකාව වෙන අතකට හැරවීමේ අභිලාෂයෙන් මා වෙත ඉලක්ක කරගනිමින් සිදු කරන ලැබූ ප්‍රකාශය මා දැඩි වෙලා දකින බව ප්‍රකාශ කර සිටිනවා. ගරු කතානායකතුමනි, අපි මේ දසවැනි පාර්ලිමේන්තුවට ආවේ මෙරට කාන්තා දේශපාලනයේ හැරුම් ලක්ෂයක් නිරූපණය කරමින්. මේ පාර්ලිමේන්තුවේ තිබූ පැරණි කාන්තා දේශපාලන සංස්කෘතියද වෙනස් කරමින් මා හොඳින් උසුළුද දනිමි, විසුළුද දනිමි, ඒ වගේම ජඩගමට කියන කතාද හොඳින් හඳුනමි. මේ ආකාරයට දිගින් දිගටම කාන්තා මන්ත්‍රීවරයන් ඉලක්ක කරගෙන පාර්ලිමේන්තුව තුළද ඉන් පිටතද සිදු කරනු ලබන කායික, මානසික හා වාචික හිංසනයන් හමුවේ මා ඇතුළු ජාතික ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරයන් කිසිදු විටක දැස්කන් නොසිටින බවත්, හිංසනීය දුටු සෑම විටම ඒ වෙනුවෙන් නැගී සිටින බවත් ප්‍රකාශ කර සිටිමි. ඒ වගේම ගරු කතානායකතුමනි, පසුගියදා සුජීවසේන මහමන්ත්‍රීතුමා විසින් ඉලක්ක කරගෙන මා ඉලක්ක කරගෙන ලැබූ සිදු කරනු ලැබුණු අවමාන සහගත ප්‍රකාශය මා අනිසි ලෙස වාචික හිංසනයට ලක් වූ බවත්, සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් සමාවෙදීමක් කළ යුතු බවත් ප්‍රකාශ කරන සිටින අතර මෙම ලිපිය වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කර සිටිමි. ස්තුතියි.
මෙය අදාළ අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම සඳහා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ දී යෝජනා ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමනි.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා විසින් 2025 නොවැම්බර් 10 දිනදී ලිපිය මගින් ගරු කතානායකතුමා වෙත යොමු කරන ලද කරුණු ගරු කතානායකතුමා විසින් 2025 නොවැම්බර් 13 දින පාර්ලිමේන්තුවේදී ලබා දෙන ලද නියෝග අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධි විධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
සභාව එකඟද?
රෝ කතානායකතුමනි, මේ යෝජනාව විස්තර කරනවා.